ගුරු කෙතර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ 10-11 ශ්‍රේණිවලට අදාළ කෘෂිකර්මයේ පාඩම ඔබට සමීප කරන්නටයි ආදරණීය දුවේ පුතේ දැන් සූදානම. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ කෘෂිකර්ම ගුරු උපදේශක අනුර දිසානායක මහත්මයා සූදානමින් ඉන්නවා පාඩම ඔබට සමීප කරන්න.
අයබුවන් දරුවනේ, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් සහ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය මෙහෙවන රජරට ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ ඔබේ අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කෘෂි ආහාර තාක්ෂණය පිළිබඳව විෂයෙහි 5 වෙනි පාඩම තමයි මම අද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ, ඔබට මතක ඇති අපි 4 වන පාඩමෙන් කතා කළා, අවසාන වශයෙන්ම කතා කළේ පසේ රසායනික ලක්ෂණ. පසේ රසායනික ලක්ෂණ කොටස් දෙකකට බෙදුවා, පාංශු ප්‍රතික්‍රියාව සහ කැටායන හුවමාරු ධාරිතාව කියලා. ඒකේ අපි පළවෙනි කොටස කතා කරන්න පටන් ගත්තේ මොකක්ද පාංශු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ කියලා. පාංශු ප්‍රතික්‍රියාව කියලා කියන්නේ දරුවනේ පසේ ආම්ලිකතාව හෝ බාෂ්මිකතාවය. ඒකදී අපි ඔබට මතක් කළා ජල අණුවක් නැත්නම් පසේ තියෙන ජලය හයිඩ්‍රජන් ධන සහ OH ඍණ වශයෙන් විඝටනය වෙලා තමයි තියෙන්නේ. ඉතින් යම්කිසි පසක OH ඍණ අයන වලට වඩා ඉෂ්දායන අයන වැඩිපුර තියෙනවා නම් අපි කියවා මේ පස ආම්ලික පසක් කියලා. ඒ වගේම යම් පසක පාංශු ද්‍රාවණයේ ඉෂ්දායන අයන සාන්ද්‍රණයට වඩා OH ඍණ අයන සාන්ද්‍රණය වැඩි නම් අපි ඒකට කියුවා බාෂ්මික පසක් කියලා. එහෙම නැත්තම් පසක හයිඩ්‍රජන් ධන අයන සහ OH ඍණ අයනික සමානව තියෙනවා නම් අපි කියුවා ඒ පස උදාසීන පසක් කියලා. ඉතින් මෙන්න මේ ආම්ලික හෝ බාෂ්මිකව බලව මනින්නේ අපි pH පරිමාණය. pH පරිමාණයෙන් තමයි ඉන්නේ. මේක pH පරිමාණය අපිට දීලා තියෙනවා කියලා මම එදා අදහන් කළා 0 සිට 14 දක්වා ඉලක්කම් පරාසයක් දීලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් pH පස සාමාන්‍යයෙන් ගත්තාම පස්වල pH අඩිය තියෙනවා 4 ඉඳලා 8.5 වෙනකම්. දුවේ පුතේ, ඔබේ 10 ශ්‍රේණියේ කුසියා ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 50 වන පිටුව පෙරලන්න. මෙන්න මේ 50 වන පිටුවේ ඔබට මේ pH පරිමාණය පෙන්වුම් කරලා තියෙනවා. එතකොට අපි එහෙනම් අද කතා කරනවා තව එකක්. එදත් මේක පොඩ්ඩක් කතා කරා පාංශු ආම්ලිකතාවය. පාංශු ආම්ලිකතාවය කියන්නේ ඉස්සලත් කිව්වා පසේ තියෙන ඉද්දායන අයන වැඩිවීම නැත්තම් OH නායන වල සාපේක්ෂව හයිඩ්‍රජන් ධන අයන ප්‍රමාණය වැඩිවීම තමයි පසේ ආම්ලිකතාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ ආම්ලික පසක ඇත්තට මේ පස කොහොමද ආම්ලික වෙන්නේ කියලා ඉදා මම පොඩ්ඩක් කතා කළා. අධික වර්ෂාපතනයේ වැඩි ප්‍රදේශවල වැස්ස වැඩි ප්‍රදේශ කලාපේ වැස්ස නිසා පසේ තියෙන බාෂ්මික කැටායන සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් වගේ බාෂ්මික කැටායන පොළොව තුළට ශරණය වෙනවා නැත්නම් පොළොව ඇතුළට ගමන් කරනවා. මතු පිට ඉතුරු වෙන්නේ හයිඩ්‍රජන් ධන අයන තමයි ගොඩක්. ඒ හින්දායි තෙත් කලාපීය පස ආම්ලික වෙලා තියෙනවා. ඒ වගේම කාබන ද්‍රව්‍ය වියෝජනය, කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනකොට ඒකේ අතුරු ඵලයක් ලෙස කාබොනික අම්ලය හැදෙනවා. මෙන්න මේ කාබනික අම්ලය නිසා නිතර නිතර පස ආම්ලික වෙනවා. ඒත් එක්කම අම්ල වැසි ඇතිවීම, ඔබ දන්නවා විශේෂයෙන් අපේ පළාත්වලට සාපේක්ෂව කාර්මික ප්‍රදේශවල කාර්මිකරණය වූ අධික කාර්මිකරණය වූ රටවල වායුගෝලයේ සල්ප ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් මේ වගේ වායුන් ගොඩාක් තියෙනවා. මෙන්න මේ වායු ජලයේ දියුණුවාම හැදෙන අම්ල නිසා වර්ෂාවක් වශයෙන් අම්ල වැහි වහිනවා. අම්ල වැහි වහින ප්‍රදේශ නිතරම පස ආම්ලික වෙනවා. ඊළඟට යම් කිසි පසකට අපි නිතර නිතර ඇමෝනියම් සල්ෆේට් වගේ ආම්ලික පොහොර යොදනවා නම් ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර වල මේ සල්ප කාණ්ඩය අර ආම්ලික පසක තියෙන හයිඩ්‍රජන් හා එකතු වුණාම හැදෙන සල්ෆියුරික් අම්ලය නිසා ඒ ආම්ලික පස තවදුරටත් ආම්ලික වෙනවා. එහෙනම් මෙන්න මේ ආකාරයට පස පුතේ දුවේ ආම්ලික වෙනකොට කොහොමද අපි මේ ආම්ලික බව නැති කරගන්න. ඉස්සලම කාලෙම අපි ආම්ලික භවයේ තියෙන අහිතකර බලපෑම් මොනවද මේ ආම්ලික භවෙන් අපට ලැබෙන අවාසි නැත්නම් අහිතකර බලපෑම්? ඔබ දන්නවා මේ යකඩ, ඇලුමිනියම් සහ මැංගනීස් කියන මූලද්‍රව්‍යවල ද්‍රාව්‍යතාව අම්ලපසේ වැඩි. අම්ලපසේ මේ ද්‍රාව්‍යතාව වැඩි වුණාම දුවේ පුතේ මොකද වෙන්නේ? විශේෂයෙන් ওই යකඩ විසවීම කියලා අපි හඳුන්වන ක්‍රියාවක් තියෙනවා. මෙන්න මේ යකඩ විසවීම නිසා භෝගවගාවට ඉතාම අහිතකරයි මේ තත්ත්වෙ. මේ ආම්ලික පසයේදීම යකඩ විසවීම කියන එක ගොඩාක් දකින්නට පුළුවන්. ඊළඟ තමයි පොස්පරස් වල අද්‍රව්‍ය බව. ආම්ලික පසයේදී ඇලුමිනියම් තියෙනවා. මේ පසයට පොස්පරස් වැටුනහම ඇලුමිනියම් පොස්ෆේට් කියන රසායනික සංයෝගය අවක්ෂේප වෙනවා. එතකොට පොස්පරස් ඇලුමිනියම් එක්ක අවක්ෂේප වුණහම පාංශු ද්‍රාවණයේ පොස්පරස් නැති වෙනවා. ඒ නිසා පැලෑටි වලට පෝෂක ලබා ගැනීමේ අවුලක් මේ පසයේ තියෙනවා. ඊළඟට ආම්ලික මාධ්‍යයේදී දුවේ පුතේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. අපි දන්නවා බැක්ටීරියා ක්‍රියාකාරීත්වය දුර්වල වුණොත් නයිට්‍රජන් තිර කිරීම අඩු වෙනවා. මොකද නයිට්‍රජන් තිර කරන්නේ බැක්ටීරියාවන්. නයිට්‍රීකරණය සිද්ධ කරන්නේ බැක්ටීරියාවන්. මේගොල්ලොන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වුණාම ආම්ලික පසක වායුගෝලයේ නයිට්‍රජන් තිර කිරීම අඩු වෙනවා. ඉතින් දුවේ පුතේ එහෙම කියලා අපිට මේ ඉඩමවත් අයින් කරන්න බෑ. මොකද භූමිය කියන්නේ සීමිත සම්පතක්. මේක ආම්ලික උනාය කියලා මේක පැත්තකට වීසි කරලා දාලා අපිට නිකා ඉන්නට බෑ. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා මේ ආම්ලික පසක් පුනරුත්ථාපනය කරගන්න. කොහොමද අපි මේ ආම්ලික පසක් උදාසීන කරගන්නත ආම්ලික භාවය නැති කරගන්නේ? උනේ පළවෙනි එක තමයි පසට හුණු යොදන. ඔබ දන්නවා හුණු කියන්නේ බාෂ්මික දෙයක්. ආම්ලික දෙයක් අඩු කරගන්න, ආම්ලික බව අඩු කරගන්න දාන්න ඕන බාෂ්මික දෙයක්. එතකොට පසට හුණු, හුණු කියලා මොනවද දාන්නේ? කැල්සියම් කාබනේට්. අපි රසායනික සූත්‍රයේ ගොත් CaCO3. ඊළඟට ඩොලමයිට්. කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, ඩොලමයිට්, හුණු ගල්, කුඩු. නැත්නම් හුණු මේ අලුහුණු. අලුහුණු කියලා කියන්නේ කැල්සියම් ඔක්සයිඩ්. තව ඕනනම් දිය ගැසූ හුණු. කොහොම හරි මේ කැල්සියම් අඩංගු බාෂ්මික සංයෝග පසට එකතු කරපුවම් පසේ ආම්ලික බව උදාසීන වෙනවා. නැත්නම් ආම්ලික බව නැති කර ගැනීම හැකියාවක් තිය. නැත්නම් අම්ල පැත්තේ ඉඳලා පස බස්ම පැත්තට කෙමෙන් ගන්නට පුළුවන්. ඒ කියන්නේ කැල්සියම් කාබනේට්, ඩොලමයිට්, අලුහුණු, කැල්සියම් ඔක්සයිඩ් මේ වගේව අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සිප්පි කටු තියෙනවා, සිප්පි කටු කුඩු කරලා වුණත් දාන්න පුළුවන්. ඒකත් මේ සඳහා හොඳ පිටුවහලක් වෙනවා. ඊළඟ ආම්ලික පොහොර දිගින් දිගට නොදමා දැමීමෙන් වැළකීම. මම දැන් කියවන ඇමෝනියම් සල්ෆේට් වගේ පොහොර විශේෂයෙන් තෙත් කලාපේ දිගින් දිගටම දිගින් දිගට දැම්මොත් මේ ආම්ලික වීම වේගවත් වෙනවා. එහෙනම් තෙත් කලාපේ ටිකක් බාස්මික පොහොර ටිකක් බාස්මික පැත්තට බර පොහොර ටිකක් දාන්නට ඕනේ. ආම්ලික පොහොර දැමීමෙන් වළකින්නට ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් මේ ආම්ලික බව උදාසීන කර ගන්න. ඔන්න පුතේ අපි පළවෙනියෙන්ම කතා කළේ මේ පසක් ආම්ලික වෙන්නේ නැත්නම් පසේ ආම්ල බව පිළිබඳ. පාංශු ප්‍රතික්‍රියාව කියන්නේ පසේ ආම්ලික බව හෝ බාෂ්මික බවනේ. දැන් ආම්ලික බව ගැන තමයි කතා කරේ. ආම්ලික බව කියන්නේ මොකක්ද? ආම්ලික බව ඇති වෙන්නේ කොහොමද? ආම්ලික භවයේ අහිතකර බලපෑම් මොනවද? ඒ අහිතකර බලපෑම් අපි නවත්තගන්නේ කොහොමද? තුවේ පුතේ අපි යමු ඊළඟට පාංශු ශාරීරියතාව නැත්නම් බාෂ්මික බව. සාමාන්‍යයෙන් ශාරීරියතාව කියලා කියන්නේ පසේ pH අගය 7.3ට වඩා වැඩි අගයක් ගන්නකොට ඇත්තටම ඒවට අපි ශාරීරිය පස් කියලා කියනවා. 7.3ට වඩා වැඩි වෙනවා නම් ඒක ශාරීරිය පසක්. එතකොට 7.3ට වඩා වැඩි වෙනවා නම් ශාරීරිය පසක්. ඇත්ත මේක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් pH අගය 4.5ට අඩු නම් ඒකට කියනවා අධික ආම්ලික නැත්නම් ප්‍රබල ආම්ලික පස් කියලා. කිසි දෙයක් හොයා කරන්න බෑ. 4.5 6.5 අතර නම් කියනවා අපි ආම්ලික පස් කියලා. 6.6යි 7.2යි නම් උදාසීන පස්. අර 7 වටේට pH අගේ 7 වටේට පොඩ්ඩක්. 7.3යි 8.3යි කියන්නේ බාස්මික පස්. 8.4ට වැඩි නම් ප්‍රබල බාස්මික පස්. එතකොට 7.3ට වැඩි වීම තමයි අපි මෙතන බාස්මික කියලා ගණන් ගන්න. එහෙම නැත්නම් අපි ඉස්සලා කියපු අර්ධයක් කීමෙන් ගන්නවා නම් පාංශු ද්‍රාවණයේ තියෙන හයිඩ්‍රජන් අයන වලට වඩා OH ඍණායන සාන්ද්‍රණය වැඩි නම් ඒ පස් තමයි බාස්මික පස් නැත්නම් ශාරීරිය පස් කියලා කියන්නේ. එහෙනම් කොහොමද මේ ශාරීරිය පස් ඇති වෙන්නේ? කොහොමද අපි බලන්න අපි ඉගෙන ගන්නට උන කොහොමද පුතේ දුවේ ශාරීරිය පසක් ඇති වෙන්නේ? දැන් අපි බල පාංශු ජනනය වෙනකොට මාතෘ පාෂාණයම බාස්මිකණා. මාතෘ පාෂාණයෙන් දෙනවනම් සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් වගේ මූලද්‍රව්‍ය නැත්නම් සංයෝග මේ රසායනික ද්‍රව්‍ය ඒවෙන් නිකම්ම පස බාස්මික වෙනවා. උපතින්ම මාතෘ පාෂාණයෙන් ලැබෙනවා නම් ඒ දේවල් නිකම්ම පස බාස්මික වෙනවා. උපතින්ම දෙවෙනි එක තමයි ලවණ සහිත වාරි ජලය අපේ ශේෂ්ත්‍රයට ලබා ගැනීම. එතකොට ඒත් එක්කෙන සෝඩියම් බයිකාබනේට් මගින් නිකම්ම පස බාෂ්මිකනවා. මේක ඉතාම නරක ක්‍රියාවක් දුවේ පුතේ. ඔබගේ ශේත්‍රයට සාමාන්‍ය ගමවල මිනිස්සු කියනෝනේ මේ අපවහන වලට ඒගොල්ලෝ කියන කුණු වැල කියලානේ. අපේ කුඹුරට කුණු වැලෙන් වතුර හරවන්න පුළුවන්. ඒ වචනේම තියෙනවා කුණු වැල. බොහෝ ශේත්‍රවල බොහෝ ඉඩම්වල තියෙන ලවණ ටික හේදිලා ගිහින් ගිහින් වැටෙන්නේ මෙන්න මේ අපවහන වලට. අපවහන වලෙන් කවදාවත් වාරි ජලය හැඩියට ගන්නට හොඳ නැහැ. ඒ කියන්නේ කොහෙද යන නයිරෙ දස්සදා ගත්තා වගේ වැඩක් ඒ වෙන්නේ. මොකද හේතුව මේකෙන් පස ඉක්මනින්ම ලවණතාවයට පත් වෙනවා නැත්නම් බාෂ්මික වෙනවා. ඊළඟට අධික උෂ්ණ ප්‍රදේශවල ඔබ දැන් කල්පිටිය පැත්තට යන්න නැත්නම් ඔබ මන්නාරම් පැත්තට යන්න පස සුදු පාටයි. මොකද වාෂ්පීකරණය ගොඩාක් වැඩි. පසේ තියෙන ජලය වාෂ්ප වෙනවා, ලවණ ටික ඉතුරු වෙනවා. කේශාකර්ෂණයෙන් පෘථුවියේ නැත්නම් පොළවේ යට ඉඳලා ලවණත් එක්ක ජලය මතු පිටට එනවා. ඒ ලවණ ටික ඉතුරු වෙන්න ජලය විතරක් වාෂ්පීකරණය වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මේ ශාරීරිය පස් නැත්නම් ලවණ පස් නිර්මාණය වීම. ඒක අධික ශුෂ්ක ප්‍රදේශවල දක්නට පුළුවන්. ඔබ කල්පිටිය ප්‍රදේශයට නැත්නම් මන්නාරම් ප්‍රදේශයට, පූත්තලම් ප්‍රදේශයට, හම්බන්තොට ප්‍රදේශයට විශේෂයෙන් ලුණුලේ වයම් පවත්වගෙන යන්නේ ඒ ප්‍රදේශවලට ගිහිල්ලා බලන්න. සමහර තැන් තියෙනවා පස් සුදුම සුදු පාටට මෙන්න මේ වාෂ්පීකරණය වැඩි වීම නිසා ලවණ පස් නිර්මාණය වෙලා. ඉතින් දුවේ පුතේ අර ඉස්සලම කීවා වගේම ශාරීරිකතාවේ හේතු කොටගෙනත් අපිට ඒ ශේත්‍ර නැත්නම් ඒ ඉඩම් අයින් කරන්න බෑ. ඉඩම් කියන්නේ සීමිත සම්පත. ඒක ඵල ප්‍රයෝජනෙ ගන්නට ඕන. ඉතින් දුවේ පුතේ එහෙන කොහොමද අපි මේ ශාරීරිකතාවේ මොනවද තියෙන බලපෑම්? අහිතකර බලපෑම් නැත්නම් ආවාසි. සෝඩියම් ශාරීරිකතාවේදී ගොඩාක් ප්‍රමුඛ මූලද්‍රව්‍ය තමයි සෝඩියම්. සෝඩියම් තියෙන කොට අපි ඉස්සල්ලත් කිව්වා පාංශු බිව්හය බිඳ වැටෙන. ඔබට මතකද මම කිව්වා සෝඩියම් අයනය ඍණ ආරෝපණ උදාසීන කිරීමට අසමත් වීම හේතු කොටගෙන ඍණ අයන විකර්ෂණය වෙලා නැත්නම් සජාතීය අයන විකර්ෂණය වෙලා පාංශු ව්‍යුහ බිඳ වැටෙනවා කියන. එහෙනම් සෝඩියම් අයනය පුතේ පාංශු ව්‍යුහය විනාශ කරලා දානවා. ඒක තමයි නරකම මේකේ තියෙන සංසිද්ධිය. ඊළඟට තමයි යකඩ මැංගනීසා ෆොස්ෆරස්. දැන් යකඩ මැංගනීස් වගේ ඒවා ආම්ලික මාධ්‍යදී ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම ද්‍රාව්‍ය වෙනවා බාෂ්මික මාධ්‍යදී මේවා අද්‍රාව්‍ය වෙනවා. ඒ කියන්නේ බාෂ්මික මාධ්‍යයේදී පාංශු ද්‍රාවණයට මේ යකඩ මැංගනීස් සහ ෆොස්ෆරස් එන්නේ නැහැ. ඒ නිසාවෙන් මේවා ශාකයට උරා ගන්න නැති වෙනවා. වෙන වචනයකින් මේ යකඩ මැංගනීස් සහ ෆොස්ෆරස් වල බහුලතාවය අඩු වෙනවා. ඒක අපිට තියෙන ලොකු අවාසියක්. ඊළඟ එක තමයි මේ තත්වේදී ඇතිවන මේ ලවණ බව නැත්නම් බාෂ්මික බව නිසා ශාක මුල් වල තියෙන බහිරාසෘතිය වෙලා ශාක මුල් වලින් වතුර එළියට ඇවිල්ලා ශාක මිය යනවා. බහිරාසෘතියෙන් ශාකයේ තුල තියෙන ජලය එළියට ඇවිල්ලා මුල් හරහා ශාක මිය යාම සිද්ධ වෙනවා. එහෙනම් අපි ඊළඟට බලමු දුවේ පුතේ කොහොමද මේ ශාරීරිය පසක් අපි උදාසීන කරගන්නේ කියලා. දරුවනේ ශාරීරිය පසක් උදාසීන කරගන්න අපි පසට එකතු කරනවා ජිප්සම්. ඔබ දන්නවනේ ජිප්සම් කියන්නේ මොනවද? කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්. ජිප්සම් ඔබ විද්‍යාව ඉගෙන ගන්නවා නම් අපි දන්නවා ජිප්සම් කියන්නේ යම් නිෂ්පාදනයක ප්‍රධාන අමුද්‍රව්‍යයක්. මොකද්ද නිෂ්පාදනයේ? දුවේ පුතේ සිමෙන්ති නිෂ්පාදනයේදී ඇලුමිනා, අලුහුණු සහ ජිප්සම් තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ගන්න. මෙන්න ජිප්සම් කියන එක අපිට පුළුවන් පසට එකතු කරන්න. එතකොට වෙන්නේ මේ බාෂ්මික පස ආම්ලික පැත්තට යනවා. නැත්තම් මෙතන සල්ෆේට් තියෙන හින්දා අම්ල හැදිලා ඒ අම්ලයෙන් පස නැවත ආපහු ආම්ලික පැත්තට අරන් යනවා. pH අගය අඩු කරගෙන යනවා. ඊළඟට පස්සකට ගෙන්දගම් එකතු කිරීම. ගෙන්දගමොත් දරුවනේ ඒ වගේ තමයි. ගෙන්දගම් වේගයෙන්ම අම්ල හැදෙනවා. අම්ල හැදුනහම ගෙන්දගම් වලින් පුළුවන් අපිට ආපහු පස ආම්ලික පැත්තට ගෙනියන්න. එතකොට බාෂ්මික පස උදාසීන කරගන්නට පුළුවන්. ඊළඟට පසට කාබන ද්‍රව්‍ය එකතු කිරීම. මේ කාබනික ද්‍රව්‍ය වලට පුළුවන් පුතේ ස්වාරක්ෂක ක්‍රියාවට ගන්න. වැඩිපුර තියෙන ලවණ කාබන ද්‍රව්‍ය උරාගෙන පාංශු ද්‍රාවණය මෙන්න මේ ලවණතාවයෙන් මුදවා ගැනීම හැකියාවක් තියෙනවා මේ කාබනික ද්‍රව්‍ය වලට. එහෙනම් කාබන ද්‍රව්‍ය එකතු කරලා අපිට පුළුවන්. ඊට අමතරව දැන් කාබන ද්‍රව්‍ය නිසා අපි ඉස්සෙල්ලත් කිව්වා මෙයා ජීර්ණය වෙනකොට කාබනික අම්ලය හැදෙනවා කියන්නේ. කාබනික අම්ලයනුත් අපිට පුළුවන් නැවතත් ආම්ලික වීම නිසා මේ ශාරීරිය පස ආම්ලික පැත්තට ගෙනියන්න. දැන් අපිට පැහැදිලිද පුද්දුවේ පුතේ? අපි කතා කරමින් සිටියේ ශාරීරියතාව කියන්නේ මොකක්ද? පසේ pH අගේ 7.3ට වඩා වැඩි අගයක් ගැනීම තමයි ශාරීරියතාවය කියන්නේ. ඒකට හේතුවක් තමයි මේක ඇති වෙන්නේ වර්ෂාපතනය නිසා මේ ඇතුල් කාන්දුවීම් අඩු වර්ෂාපතනය අඩු නිසා ඇතුල් කාන්දුවීම් අඩු නිසා පොළොව මතු පිට නිතරම ශාරීරිය බවක් තියෙනවා. කාන්දු වෙන්නේ නැහැ මේ ශාරීරිය ලවණ පිහිටලා තියෙනවා. ඉතින් ශාරීරිය වෙන්න හේතුත් අපි කතා කරානේ ජනනයේදී මාතෘ පාෂාණයම බාස්මික ද්‍රව්‍ය ලැබෙනවා නම් පස බාස්මික. ඒ වගේම වාරි ජලයත් එක්ක බාස්මික ද්‍රව්‍ය ක්ෂේත්‍රයට එනවා නම් පස බාස්මිකයි නැත්තම් ලවණ. එහෙම නැත්තම් වාෂ්පීකරණය වැඩි ප්‍රදේශවල ජලය වාෂ්ප ලවණ පස මතු පිට ඉතුරු වෙනවා නම් ඒ පසත් ලවණතාවය නැත්තම් බාස්මික බව පෙන්වනවා. මේවා තමයි අපි කතා කරලා. ඒකට අපි මේක උදාසීන කරගන්න ඕන විදිහට කතා කළා. කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට් නැත්තම් ජිප්සම් පාවිච්චි කරනවා කියලා කිව්වා. පසර ගෙන්ද ගම් එකතු කරනවා කියලා කිව්වා. ඒත් එකම දෝ ඔය පුටි පසර කාබන ද්‍රව්‍ය එකතු කරනවා කියලා කිව්වා. හොඳයි. දරුවනේ අපි ඊළඟට යන්නේ මේ pH අගය මනින්නේ කොහොමද? දැන් ඕනම එකක් මනින්නේ පෑ මැනලා පෑ අපි ඒකට මේ මැනලා එන තොරතුරු මතනේ තීන්දු తీරන ගන්නෙ. pH එකේ මනින්න පුතේ ප්‍රධාන ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. එක තමයි පළවෙනි ක්‍රමය තමයි pH කඩදාසි මග. දෙවෙනි ක්‍රමය තමයි pH මීටරය මග. එතකොට pH කඩදාසි භාවිතා කරනවා pH මීටර භාවිතා කර. අපි බලමු පළවෙනි එක pH කඩදාසි මගින් pH අගය සොයා ගන්න විදිය. අපි ඉස්සල්ලාම පස්ස ආම්පලයක් ගන්න. pH අගය හොයන්න ඕන ක්ෂේත්‍රයෙන් පස්ස ආම්පලයක් අරගෙන මේ පස්සාම්පලයේ කොටස් එකකට ආශෘත ජලයේ කොටස් 6ක් දාන. 1ට 6. පස්සාම්පලයේ එක කොටසකට ආශෘත ජලයේ කොටස් 6ක් දාලා හොඳට සොලවලා ඒක නිශ්චල වෙන්න තියෙනවා. පාංශුද අපි විද්‍යාගාරේ නම් අපි කැකෑරුම් නලයක් අරගෙන කැකෑරුම් නලයේ පස්සාම්පලයේ එක කොටසකට ජල කොටස් 6ක් දාලා මේ ජලය දානකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන ආශ්‍රිත ජලය කොටස් 6ක් දාලා හොඳට හොලවලා මේක නිශ්චල වෙන්න තියෙනවා. නිශ්චල වෙන්න තියලා අපි ගන්නවා pH කඩදාසි අඩංගු ඒ පුංචි ගම් කඩදාසි ඇතුලේ තියෙන පොඩි මේ රවුමක් තියෙන්නේ. ඒකේ මතු පිට පුතේ pH අගේ 1 සිට 0.14 දක්වා සටහන් කරලා ඒකට එකේ අදාළ වර්ණ තියෙනවා. අදාළ වර්ණ තියෙනවා. අර ඔබට දැන් අපි වර්ණ ගැන කතා කරන පාංශු වර්ණයේදී අපි කිව්වේ මන්සල් වර්ණ සටහන පිළිබඳව. ඒ වගේ නෙමෙයි මෙතනදී මෙතනත් වර්ණ තමයි තියෙන්නේ. 1 සිට 0.14 දක්වා වර්ණ මේකේ සටහන් කරලා තියෙනවා. ඉතින් පුතේ මෙන්න මේ වර්ණ මේ කඩදාසියේ මේ 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 කඩදාසිය අරගෙන අපි අර පාංශු ද්‍රාවණයේ ගිල්ලනවා. පාංශු ද්‍රාවණයේ ගිල්ලුවාම දරුවනේ අර කඩදාසිය යම් කිසි වර්ණයක් ගන්නවා. ඒ වර්ණය ගත්තාම ඒ වර්ණය අපි අර මේ pH කඩදාසි තියෙන මේ මීටරේ පිටිපස්සේ නැත්තම් පිටපැත්තේ තියෙනවා අර වර්ණ එකේ 0.14 දක්වා එක එකට අදාළ වර්ණ. ඒ වර්ණ හා සංසන්දනය කරවම අපට ලැබෙනවා කුමන වූ pH අගයක් මේක සැසඳීමේදී. මේක මේ හරියට ඔබට සරලව ගියොත් අපි විද්‍යාවේදී ලිට්මස් කඩදාසි වලින් බයින්නේ දැන් අර බාස්මිකද ආම්ලිකද කියලා. අනේ ඒ වගේ තමයි මේ pH කඩදාසියකුත් තරම් අර ද්‍රාවණයට පාංශු ද්‍රාවණයට දාලා ටිකක් කළා බලුවාම ඒකේ වර්ණ වෙනස් වෙනවා pH අගේ මත. ඊට පස්සේ අර කල පැලට් එක නැත්තම් අර වර්ණ සටහනත් එක්ක මැච් කරලා බලලා අපිට පුළුවන් pH අගය කොයි ප්‍රමාණයේද කියලා කියන්න. මේක බොහොම සරල ක්‍රමයක්. සරල නිවැරදිව මේ වැඩේ කරගන්න පුළුවන් ක්‍රමයක් ඕන කෙනෙකුට මේක කරන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට යන්නේ pH මීටරයෙන් pH අගය සෙවීම. දැන් pH මීටරය කියන එක මේ pH මීටරයට ඒගොල්ලෝ හදලා ඉවලා තියෙනවා ඒ කම්පැනි නැත්තම් හදර සමාගම විසින්. ඒ සමාගමට අනුව ඒගොල්ලෝ උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශවලට අනුව මේ pH මීටරය අරගෙන ඉස්සල්ලාම මේක ක්‍රමාංකණය කරගන්නට ඕනේ. හරියටම නිකන් ආව ගමන්ම පාංශු ද්‍රාවණයේ ওই විදිහට 1ට 6 ද්‍රාවණයක් හදලා ඒ පාංශු ද්‍රාවණයේ මේ pH මීටරයේ ඉලෙක්ට්‍රෝඩ දෙක ගිල්වන්න තමයි තියෙන්නේ. දුවේ පුතේ ඔබේ 51 වෙනි පිටුව බලන්න. ඒකේ 3/15 කින රූපියේ තියෙන pH මීටරය. ඒකේ ඔය පහල පොඩි කැප් එකක් තියෙනවා. ඒ කැප් එක ගලවපුවාම ඉලෙක්ට්‍රෝඩ දෙක තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝඩ දෙක පාංශු ද්‍රාවණයේ ගිල්වුවාම අපිට ඉලක්කම් වශයෙන් ඩිජිටල්ව අපිට බලා ගන්නට පුළුවන් pH අගය කීයද කියලා. එතකොට හැබැයි මේක ක්‍රමාංකණය කරන්නට ඕනේ. ඔබට කරන හැටි නම් අහලා නැහැ. නමුත් දල වශයෙන් තීරුම් ගන්න pH 4, 7 සහ 10 කියලා ස්වාරක්ෂක නැත්නම් ආදර්ශ ද්‍රාවණ තුනක් අපිට ඒගොල්ලෝ යවන එකක pH අගේ 4යි අනිකේ pH අගේ 7යි අනිකේ pH අගේ 10යි මේ ද්‍රාවණ තුනට වෙන වෙනම දාලා pH අගේ ඒ අගයට එනකල් ක්‍රමාංකණය කරලා නැත්නම් තීරු මාරු කරලා ඉන් අනතුරුව තමයි ඉලෙක්ට්‍රෝඩ් එක හොදලා ඉන් අනතුරුව තමයි අපි pH අගේ මැනීමට ගන්නෙ ඒ කතන්දරේ නැති වුණත් කමන්න දල වශයෙන් කීතා ගන්න pH අගය මනින්නට අපි දැන් ක්‍රම දෙකක් පාවිච්චි කරනවා පළවෙනි ක්‍රමය තමයි දුවේ පුතේ pH කාඩ දාසි භාවිතා කිරීම දෙවෙනි ක්‍රමය තමයි pH මීටරයක් භාවිතා කිරීම හොඳයි දරුවනේ ඊළඟට පසේ රසායනික ලක්ෂණවල දෙවනි ලක්ෂණය ඉතා වැදගත් ලක්ෂණයක් කැටායන හෝමාරු ධාරිතාව CEC cation exchange capacity කියන එක. එතකොට මේ cation හොමාරු ධාරිතාව කියන්නේ ට ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ අපි වචනයක් තන පාංශු කලිල කිය. දැන් පසක් ජලයේ දිය වුනහම ඔබ දන්නවා බොර බොරණේ අපට ලැබෙන්නේ බොර පාට ද්‍රාවණයක් ලැබෙනවා. මෙන්න මේ පාංශු ද්‍රාවණයයි කලිල කියලා කියන්නේ විස්කම්බය මිලිමීටර් 0.002ට වඩා අඩු ඉතා කුඩා අංශු. දැන් ඔබේ මතකය යන්න ඕනේ විස්කම්බයේ 0.002ට වඩා අඩු අංශු කොටස් වලට කියපු නම මොකද්ද? මැටි. නේද? මැටි වල විස්කම්බය. ඒක තමයි මැටි අංශු මේ. එතකොට මෙන්න මේවට කියනවා අපි කලිල කිය. විස්කම්බය මිලිමීටර් 0.002ට වඩා අඩු විස්කම්බයක් තියෙන කුඩා අංශු උන්ට කියනවා අපි පාංශු කලිල කියලා. ඉතින් දුවේ පුතේ කලිල වර්ග දෙකක් තියෙනවා පසේ. එකක් තමයි අකාබනික කලිල නැත්තම් මැටි කලිල, අනික තමයි කාබනික කලිල එහෙම නැත්තම් හියුමස් කලිල. මේ අකාබනික කලිල අපිට ලැබෙන්නේ මාතෘ පාෂාණ ජීර්ණයෙන් තමයි ලැබෙන්නේ. මාතෘ පාෂාණ ජීර්ණ වෙලා වැලි මැටි හරෝම් මඩ ලැබිලා මේ මැටි කලිල තමයි අපි ඔය අකාබනික කලිල කියලා කියන්නේ. ඕනෑම පසක් ජීර්ණ වෙලා අවසානයේ මැටි වලින් තමයි නතර වෙන්නේ. හරියන්නේ අපි වගේ අවසානයේ මැටි වෙලා තමයි නතර වෙන්නේ. ඒ වගේ තමයි මෙන්න මේ හියුමස් කලිලේ ලැබෙන්නේ කාබනික ද්‍රව්‍ය ජීර්ණ වෙලා. ශාඛා සත්ත කොටස් ජීර්ණ වෙලා තමයි හියුමස් කියන කලිලය ලැබෙන්නේ. එතකොට මේ කලිල කියන්නේ මේ පාංශු ද්‍රාවණයේ පාවි තියෙන කොටසක්. එතකොට ඔන්න යනවා අපි දැන් කැටායන හෝමාරුවට. කැටායන හෝමාරුව කියලා කියන්නේ මෙන්න මේ කලිලයෙන් පාංශු ද්‍රාවණයටත් පාංශු ද්‍රාවණයෙන් කලිලයටත් අකණ්ඩව කැටායන නැත්නම් ධනායන හෝමාරුව වීමට කියනවා කැටායන හෝමාරුව කියලා. අයිත් කියන්න මෙන්න මේ කලිල තියෙනවනේ එක්කෝ මැටි කලිල නැත්නම් හියුමස් කලිල. වෙන වචනෙන් කියන අකාබනික කලිල කාබනික කලිල. මෙන්න මේ කලිලයෙන් පාංශු ද්‍රාවණයට ද්‍රාවණයෙන් කලිලයටත් අකණ්ඩව කැටායන හුවමාරු වෙනවා. කැටායන කියන්නේ ධනායන. මොනවද මේ? සෝඩියම් ධන, පොටෑසියම් ධන, කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක, හයිඩ්‍රජන් ධන, ඇලුමිනියම් ධන තුන මේවා. මේ ධනායන අකණ්ඩව හුවමාරු වෙනවා. මේකට කියනවා කැටායන හුවමාරුව කියලා. ඉතින් දුවේ පුතේ අර මං ඉස්සෙල්ල පාංශු කලිලය ගැන කතා කළානේ. මේ කලිලය පොඩ්ඩක් අන්වීක්ෂයකින් බැලුවොත් මෙන්න මේ මැටි කලිලේ සඩස්රාකාරයි. ඔබ බලන්න ඔබේ 52 පිටුවේ තියෙන මැටි කලිලේ රූප සටහනක් සඩස්රාකාරයි. මෙන්න මේ මැටි කලිලේ මතු පිට තියෙන ඍණ ආරෝපණ. ඒ වගේම කාබනික කලිලයට එහෙම නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත හැඩයක් නැහැ. හැබැයි පුතේ මැටි කලිලයට සාපේක්ෂව කාබනික කලිල ඍණ ආරෝපණ වැඩි. ඍණ ආරෝපණ වැඩි කියලා කියන්නේ එයාට රඳවාගත හැකි ධන ආරෝපණ ප්‍රමාණයත් වැඩි. ඒ කියන්නේ එයාට රඳවාගත හැකි පෝෂක ප්‍රතිශතයත් වැඩි. එන ඕක තමයි ඔය නිතරම කියන්නේ රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර දාන්න කාබනික පොහොරව ජීර්ණ වුණාම මැටි කලිල නෙමෙයි ලැබෙන්නේ මොනවද? හියුමස් කලිල නැත්තම් කාබනික කලිල. දැන් කොම්පෝස්ට් දැම්මහම අවසානයේ කාබනික කලිලයක් හම්බෙන්නේ. ගොම පොහොර දැම්මහම කාබනික කලිලයක් හම්බෙන්නේ. ඉළු පොහොර, කුල් පොහොර මේවා දැම්මහම කාබනික කලිල තමයි ලැබෙන්නේ. කාබනික කලිලවල පොහොර රඳවා ගැනීම හැකියාව වැඩි. මොකද ඒ වගේ ඍණ ආරෝපණ වැඩි. මොකට වඩාද? මැටි කලිලයට වඩා. ඕක තමයි ඔය නිතරම කියන්නේ. නිතරම පිදුරු දාන්න කුඹුරට පිදුරු ගිනි තියන්නට එපා, මේක පසට යට කරන්න කොම්පෝස් හදන්න, කොම්පෝස් දාන්න කරදහයියා හදාගෙන කරදහයියා දාන්න. මෙන්න මේවා නිතරම ඔබ මාධ්‍ය තුලින් වැඩසටහන් හරහා කෘෂිකර්මයේ දෙපාර්තමේන්තුවේ මේ කියන්නේ ඒකේ තියෙන සයන්ස් එක තමයි මම ඔබට මේ පැහැදිලි කරලා දුන්නේ. ඉතින් පුතේ දැන් කැටායන හුවමාරුව කියලා කියන්නේ එතකොට මොකද්ද? කලිලයෙන් පාංශු ද්‍රාවණයටත් පාංශු ද්‍රාවණයෙන් කලිලයටත් අකණ්ඩව දනායන හුවමාරු වීමට කියනවා කැටායන හුවමාරුව කියලා. ඊළඟට තියෙනවා තව ඔගේ අපි තව වචනයක් කැටායන හුවමාරු ධාරිතාවේ. ඒක වෙනස්. කැටායන හුවමාරු ධාරිතාවේ කියලා කියන්නේ 5 ග්‍රෑම් 100කට තියෙන හුවමාරු කළ හැකි කැටායන ප්‍රමාණය මිලි සමක. 5 ග්‍රෑම් 100ක ඇති හුවමාරු කළ හැකි කැටායන මිලි සමක ප්‍රමාණයට අපි කියනවා මොකක් කියලාද? කැටායන හුවමාරු ධාරිතාවය කියලා. පුංචි එකකේ මිලි සමක, මිලි ඊක්වලන්ට් කියන්නේ. ඒකේ ලොකු එකක් තියෙනවා 5 කිලෝග්‍රෑමයකට තියෙන හුවමාරු කළ හැකි කැටායන සෙන්ටිමෝල්. මේකට අලුත් ඒකක දෙයක් ඔබට මේකට කලින් ලැබිලා නැහැ මම දන්න තරමට. මේ ඒකක දෙක 5 කිලෝග්‍රෑමයක ඇති හුවමාරු කළ හැකි කැටායන සෙන්ටිමෝල් ප්‍රමාණයට කියනවා අපි කැටායන හුවමාරු ධාරිතාව කියලා. එතකොට එකේ කිලෝග්‍රෑමයක් ගත්තොත් ඒකකේ සෙන්ටිමෝල්, 5 ග්‍රෑම් 100ක් ගත්තොත් ඒකකේ මිලි සමග. එතකොට කැටායන හුවමාරු ධාරිතාවය කිව්වොත් ඒකක බරකට කිලෝග්‍රෑම් 100කට නැත්නම් කිලෝග්‍රෑමයකට ඒකක බරකට හුවමාරු කළ හැකි කැටායන ප්‍රමාණය මිලි සමක, එහෙම නැත්නම් සෙන්ටි මෝල්. ඔන්න හොඳ වචන දෙකක් අපි ඉගෙන ගන්න. එකක් තමයි කැටායන හුවමාරුව, අනික කැටායන හුවමාරු ධාරිතාව. මතකද යන මේක දෙකක්. කැටායන හුවමාරුව කියන්නේ කලිලයෙන් ද්‍රාවණයටත් ද්‍රාවණයෙන් කලිලයටත් අඛණ්ඩව කැටායන නැත්නම් දනායන හුවමාරු වීමද. සමහර කැටායන කිව්වමත් අවුලක් ඇතිනේ. කැටායන කියන්නේ දනායන, එනායන කියන්නේ ඍණායන. කැටායන අඛණ්ඩව හුවමාරු වීම තමයි කැටායන හුවමාරුව කියන්නේ. කැටායන හුවමාරු ධාරිතාවය කියන්නේ ඒකක බරකට නැත්නම් 5 ග්‍රෑම් 100කට ඇති හුවමාරු කළ හැකි කැටායන මිලි සමක ප්‍රමාණය. කැටායන හුවමාරු ධාරිතාවය කියන එහෙම නැත්නම් 5 කිලෝග්‍රෑමයකට ඇති හුවමාරු කළ හැකි කැටායන සෙන්ටිමෝල ප්‍රමාණ, සෙන්ටිමෝල් ප්‍රමාණ කැටායන හුවමාරු ධාරිතාව කියලා කියනවා. ඇත්තටම පුතේ මෙන්න මේ කලිලයේට මෙන්න මේ පොහොර ටික දැන් මේ රූප සඳහන් දිහා බලන්න, 52 වෙනි පිටුවේ මේ රූප දිහා බලන්න. මේ කලිලයට මේ කිසිම දෙයක්, මේ කිසිම පොහොරක්, මේ කිසිම කැටායනයක් උරා ගන්න නැහැ, අවශෝෂණය කරන්නේ නැහැ. මොකද කරන්නේ? අධිශෝෂණය කරනවා. ඇබ්සෝප්ෂන් නෙමෙයි ඇඩ්සෝප්ෂන්. ඇඩ්සෝබ් කරනවා. ඇඩ්සෝබ්, ඇඩ්සෝබ් කියලා කියන්නේ මෙයා ඇලිලා ඉන්නේ, ආරෝපණයට බැඳිලා ඉන්නවා මිසක් මේ ඇතුළට රිංගන්නේ නැහැ. එතකොට කලිලේ තියෙන ඒවා ශාකවලට උරා ගන්න බෑ. මේක කලිලෙන් ගැලවිලා යන්න ඕනේ ද්‍රාවණයට. ද්‍රාවණයට ගියාම තමයි මූලකේශ මගින් මුල් අරගෙන මුල් වලින් සෛලමට ගිහිලා සෛලමින් ජලය දිගේ, සෛලම යන ජලය දිගේ ඉහළට යන්නේ. එහෙනම් පාංශු ද්‍රාවණයට මේ කලිලෙන් ගියොත් තමයි මුලට උරා ගන්න පුළුවන් වෙනන්නේ. ඒක තමයි කැටායන හුවමාරු වෙන වැදගත්කම. ඒක කැටායන හුවමාරු ධාරිතාවේ තියෙන වැදගත්කම තමයි කලිලයට අධිශෝෂණය වෙලා තිබ්බොත් ශාකයට ගන්න බෑ. හැබැයි කලිලෙන් ද්‍රාවණයට ගියාම තමයි ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මොකද්ද මේ කැටායන හුවමාරු ධාරිතාවේ තියෙන වැදගත්කම? පළවෙනි එක තමයි අපි යොදන පොහොර පෝෂක ලෙස පසේ රඳවා තබා ගන්නේ මෙන්න මේ කැටායන හුවමාරුව නිසා. තීරණම කතන්දරේ කිව්වොත් මෙන්න මේ පාංශු කලිල නිසා. තව ටිකක් ඒක බෙදලා දැක්වුවොත් මෙන්න මේ මැටි සහ කාබනික කලිල නිසා. මේවා ඍණාරෝපිතයි. දාන පොහොර වලින් වැඩි ප්‍රමාණයක් දනාර බලන්නකෝ. ඇමෝනියම් දන, පොටෑසියම් දන, සෝඩියම් දන, කැල්සියම් දන, මැග්නීසියම් දන, ඇලුමිනියම් දන. මේ දනායන මේ ඍණත් එක්ක අධිශෝෂණය වෙලා තියෙනවා. එහෙනම් පොහොර ටික රඳවා ගන්නට මේ කැටායන හුවමාරු ධාරිතාව වැදගත්. දෙවැනි එක තමයි අවශ්‍ය වෙලාවට පාංශු ද්‍රාවණයට අයන මුදා හැරීම. මම කිව්වනේ භෝගයට උරා ගන්න බෑ කියලා කලිලයේ තිබ්බොත් කලිලෙන් රිලීස් කරන්නට ඕන නැත්තම් නිදහස් කරන්නට ඕන යම් ප්‍රමාණයක් කැටායන ද්‍රාවණයට. එතකොට තමයි මුල් මගින් උරා ගන්න. ඊළඟට පසේ සාරවත් කියලා කියන්නේ මෙන්න මේ කැටාන හොමාරු ධාරිතාව හොඳයි නම්. එහෙනම් පසේ සාරවත් බවටත් ඊටාම වැදගත් වෙනවා දුවේ පුතේ මොකද්ද මේ කැටායන හොමාරු ධාරිතාවය කියන වචනය. හරි. ඉතින් දුවේ පුතේ අපි දැන් තවත් කොටසකට යනවා. දැන් තවත් නිපුණතාව මට්ටමකට යනවා. ශ්‍රී ලංකාවේ පස් කාණ්ඩ සහයවයි ලක්ෂණ. දුවේ පුතේ විද්‍යාඥෝ ලංකාවේ වර්ගීක පාංශු වර්ගීකරණයේදී පස් කාණ්ඩ 14 තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. පස් කාණ්ඩ 14. ආපෝස් අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මට්ටමේදී අපි මේකේ පස් කාණ්ඩ 3ක් ගැන තමයි කතා කරන්නේ. මොනවද පස් කාණ්ඩ 3? රතු දුඹුරු පස, රතු කහ පොඩ් සොලි පස, සහ දියලු පස. මොකද්ද මේ රතු දුඹුරු පස කියන්නේ? දරුවනේ, ඔබත් මමත් මේ පය ගහලා ඉන්න පොළොව නැත්තම් මේ වියලි කලාපේ පුරාම පිහිදලා තියෙන්නේ මොකද්ද? මේ රතු දුඹුරු පස නැත්තම් RBE කියන පස. මලන්න ගත්තාම මේ රතු දුඹුරු පස අනුරාධපුරයේ පොළොන්නරුව වවුනියාව හම්බන්තොට මොනරාගල කියන මේ වියලි කලාපේ පුරාම පැතිරලා තියෙනවා. මේ රතු දුඹුරු පසේ රතු පාට පස් ටිකක් රතු පාට රහුරුයි. ඒකට ඔබ මම ඔබට කලිනුත් කිව්වා පසේ තියෙන යකඩ තමයි මේකට හේතු වුනේ. පෙරික් අය නිසා පසට මේ රතු පාට වර්ණ ලැබුණා අය කියන එක මම ඔබට කලිනුත් විස්තර කරලා තියෙනවා. මේ පස ගොඩාක් සාරවත් පුතේ. වයනය වැලි සහිත ලෝම වයනයක් තියෙන්නේ, ටිකක් සාරවත්. මොකද ලෝම වයනයක් තියෙනවා කියන්නේ යම් කිසි ප්‍රමාණයකට සාරවත් පසක්. කැටාන හොමාරු ධාරිතාව සාපේක්ෂව ඉහළයි. පස ගැඹුරුයි. කන හොඳට පාංශු ගැඹුරු. එතකොට පස ගැඹුරුයි. පාංශු ගැඹුරු කියන එක දැන් අපිට මතක් වෙන්න ඕනේ. ABC කලාපෝල ගණක මේ එකතුව තමයි පාංශු පැතිකඩේ පාංශු ගැඹුරු කියලා කියන්නේ. පාංශු ගැඹුරු පාසේ කැටයන් හොමාරු ධාරිතාව සාපේක්ෂව වැඩි, පාංශු ගැඹුරු අඩුයි. පාංශු ගැඹුරු අඩුයි. කාබනික ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකට අඩුයි. මොකද හේතුව උෂ්ණත්වය වැඩි නිසා කාබනික ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඉක්මනින් ජීර්ණ වෙලා ඉවර වෙලා යන නිසා. pH අගය ගත්තාම 5.5-7.4 කියන්නේ ලාවට ආම්ලිකයි. මේ පස පොඩ්ඩක් ආම්ලික පසක්. මේක ධාන්‍ය භෝග, පළතුරු භෝග, අල භෝග, මාෂ භෝග, ක්ෂේත්‍ර භෝග හා එළවලු භෝග කියන විශාල පරාසය තුළ භෝග වගා කිරීමේ හැකියාවක් තියෙන සරු පසක් තමයි අපට මේ ලැබිලා තියෙන්නේ. ඊළඟ පස් කාණ්ඩය තමයි දුවේ පුතේ රතු කහ පොඩ් සොලික් පස කියලා කියන්නේ. මේක මේ තෙත් කලාපය පුරා පැතිරලා තියෙනවා. මුළු තෙත් කලාපයේ තියෙන ප්‍රධානම පස් කාණ්ඩේ තමයි රතු කහ පොඩ් සොලික් පස කියලා කියන ඉස්සෙල්ලා එක රතු දුඹුරු පස වීලි කලාපේ ප්‍රමුඛම පස් කාණ්ඩය වනා වගේම රතු කහ පොඩ් සොලික් පස තෙත් කලාපේ ප්‍රමුඛම පස් කාණ්ඩේ. ඒ ගත්තහම දැන් මහනුවර, මාතලේ, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ කියන දිස්ත්‍රික්ක පුරාම පැතිරලා තියෙන මේ රතු කහ පොඩ් සොලික් කියන පස. පසේ මතු පිට තද දුඹුරු හෝ රතු දුඹුරු පාටක් ගන්න පුළුවන්. යටිපස දුඹුරු හෝ කහ රතු පාටක් ගන්නවා මේ පසේ. වර්ෂාපතනයේ වැඩි නිසා බාස්මික අයන ටික ඔක්කොම හේදිලා ගිහිල්ලා නැත්තම් පොළොව ඇතුළට චරණය වෙලා pH ආම්ලික පසක් බවට පත් වෙලා තියෙනවා. pH අගේ 5-6 අතර තමයි සාමාන්‍යයෙන් පවතින්නේ. අල භෝග, පළතුරු භෝග, එළවලු භෝග, කුණු බඩු භෝග මේ ප්‍රදේශවල වගා කිරීමට උචිතයි කියලා දෙපාර්තමේන්තුවේ නිර්දේශවල තියෙනවා. ඊළඟ පස් කාණ්ඩේ දුවේ පුතේ දියලු පස. දියලු පස කියන්නේ ගංගා ඇළදොළ දෙපස, විශේෂයෙන් ගංගා වල දෙපස ව්‍යාප්ත වෙලා තියෙන පසක්. මේවා ගංගා වල ගසාගෙන ඇවිල්ලා ගංගා වල අයිනේ තැම්පත් වෙලා මේ පස නිර්මාණය වෙලා තියෙන්නේ. මේකට උඩින් නිතර නිතර රොම්මඩ ඇවිල්ලා තැම්පත් වෙන හින්දා ඊටාම සාරවත් පසක්. පාංශු පැතිකඩම් මේකේ හොයාගන්න බෑ. මොකද රොම්මඩ පිරිපිරි තියෙන නිසා හරියට පාංශු පැතිකඩ පැහැදිලි නෑ. pH එකේ ගත්තහම 5.5-7 අතර වෙනවා. මෙවැනි දියලු පසක වී එළවලු අලභෝග ක්ෂේත්‍ර භෝග වගා කරන්න පුළුවන්. ඊටාම සාරවත් පසක් මේ දියලු පස. කියන්නේ මොකද සෝදාපාළු වෙන පස් තැම්පත් වීමෙන් තමයි ගංගා විල්ලුවල වගේ තැන්වල මේ දියලු පහ තමයි ගොඩාක් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් දුවේ පුතේ මෙන්න මේ පස් කාණ්ඩ 3 ගැන තමයි ඔබ ඉගෙන ගන්න ඕනේ. 14ෙන් එකක් රතු දුඹුරු පස නැත්නම් වියලි කලාපේ ප්‍රමුඛ පස් කාණ්ඩේ, දෙවෙනි එක රතු කහ පොඩ් සොලික් පස, තෙත් කලාපේ ප්‍රමුඛ පස් කාණ්ඩේ සහ ගංගා ඇළදොළ ඉවුරුවල තියෙන ගසාගෙන ඇවිල්ලා තැම්පත් වෙලා තියෙන මෙන්න මේ දියලු පස ගැන ඔබගේ අවධානය වැඩිපුර යොමු කරන්න සාමාන්‍ය පෙළ විභාගය සඳහා. ඊළඟට අපි යනවා. දැන් මේ කතාව මෙහෙම දිග ඇදීගෙන යනකොට පසට වෙන සංසිද්ධිය පාංශු හායනේ. මොකද්ද පාංශු හායනය කියලා කියන්නේ? අපි දන්නවා මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා, අවිධිමත් ක්‍රියාකාරකම් නිසා පාංශු ඛාදනයට ලක්වීමෙන් හෝ පසේ භෞතික රසායනික හා ජෛවීය ගුණාංග වගාවන්ට අයහපත් වන ආකාරයට සිදුවීම නැත්තම් භෝගවල නිෂ්පාදන ශක්තිය හීනවීමට කියනවා අපි හායනය කියලා. මිනිසාගේ අවිධිමත් ක්‍රියාකාරකම් හේතු කොටගෙන පසේ භෞතික රසායනික හා ජෛවී ගුණ පිරිහීමෙන් පසේ භෝග නිෂ්පාදන හැකියාව හීනවීමට කියනවා අපි පාංශු හායනය කියලා. එතකොට මොනවා නිසාද පාංශු හායනය වෙන්නේ? මොකද්ද පාංශු හායනයට හේතු? පාංශු හායනයට පොතේ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි පසේ තද බව ඇතිවීම. දෙවෙනි එක තමයි පස ආම්ලික හෝ ශාරීරීය වීම. තුන්වෙනි කරුණ තමයි පාංශු ඛාදනය. එතකොට පසේ තද බව ඇති වෙනවා, පස ආම්ලික හෝ ශාරීරීය වෙනවා, පාංශු ඛාදනය ඇති වෙනවා. දැන් පසේ තද බව ඇති වෙනවා. ඒ කියන්නේ පස්සංශු අතර තියෙන පරතරයේ දුර අවකාශ ප්‍රමාණය අඩු වෙලා ඉකි ළඟින් 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 පස්සංශු පිහිටීම තමයි පාංශු තද වීම කියලා කියන්නේ. තද වෙනකොට ඉස්සලම අවකාශ ටික නැති වෙලා යනවා. පාංශු අවකාශ නැති වෙලා යනවා. අවකාශ නැති වුනම පාංශු වාතය නැති වෙනවා. පාංශු ජලය නැති වෙනවා. එතකොට පසක් මේ විදිහට තද වෙන්න හේතු මොනවද? එකක් තමයි පස මතු පිටින් බර යන්ත්‍රෝපකරණ නිතර ගෙන යාම. නිතරම පසක් මතු පිටින් ට්‍රැක්ටර්, 2-wheel ට්‍රැක්ටර්, 4-wheel ට්‍රැක්ටර්, දැන් නම් අර සංයුක්ත අස්වනු නෙලන යන්ත්‍ර, සුනාමි යන්ත්‍ර, මේවා පස මතු පිටින් එහා මෙහා නිතර යනකොට පසත් තෙතමනේ ටිකක් වැඩිපුර තිබුණොත් පස හොඳටම තද වෙනවා. දෙවෙනි එක තමයි කම්කරුවන් නිතර ඇවිදීම. නිතරම ක්ෂේත්‍රයේ කම්කරුවන් එහාට මෙහාට යනවා. ක්ෂේත්‍රයට යන්න ඕන බී ස්කූලේ. ඔබ හැමදාම ස්කෝල්ට ඇතුල්ලා පාසල පන්තියේ තියෙන පාරේ පුළුවන් නම් වලක් කපන්න බලන්න උදැල්ලකින්. කපන්න බෑයි. හැමදාම ඔබ එහාට මෙහාට ගිහිල්ලා ඉපස් තද වෙලා තියෙන. මේ විදිහෙන් තමයි කම්කරුවන් නිතර ක්ෂේත්‍රය විදින ගියාමත් ක්ෂේත්‍රේ කොහොමත් නිතර තෙත් වෙන නිසා හොඳටම තද වෙලා තමයි තියෙන්නේ. ඊළඟ තමයි දීර්ඝ කාලයක් තිස්සේ එකම ගැඹුරකට සීසෑම. හැමදාම රොටවේටරය දාගෙන අඟල් දෙකක් තුනක් විතර එකම ගැඹුරට සීසාර. එතකොට වෙන්නේ ඒ අඟල් තුනක් හෝ හතරක් හෝ ඒ ගැඹුරට යටින් තද ස්තරයක් නිකම්ම නිර්මාණය වෙනවා. එතකොට යටි පහ තද වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ මුල් පහලට ගමන් නොකර පසේ භෝග වගාවේ ප්‍රොඩක්ටිවිටි එක නැත්තම් නිෂ්පාදන හැකියාව අඩු වෙලා යනවා. එතකොට පසේ තද බව නිසා වෙන අහිතකර බලපෑම් මොනවද? උන පළවෙනි එක තමයි අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ අවකාශ අඩු වෙලා ශාක මුල් සහ සුත්‍ර ජීවීන්ට හුස්ම ගන්න බැරි වෙනවා. අවකාශ අඩු වුනහම ඔක්සිජන් නැති වෙනවා. ඔක්සිජන් නැත්නම් හුස්ම ගන්න බැරි වෙනවා. එතකොට ශාක මුල් වලටත් මේක වෙනවා, සුත්‍ර ජීවීන්ටත් මේක වෙනවා. දෙවෙනි එක තමයි මුල් වර්ධනයට බාධා පැමිණීම. දැන් මේ පස තද වෙලා තියෙන හුද්දටම එතකොට මේක ඇතුලේ මුල් වලට යන්න බෑ. වෙන වචනයකොත් පාංශු ප්‍රතිරෝධය වැඩි වෙනවා. මුල් වලට පසාරා ගමන් කිරීම හැකියාව අඩු වෙනවා. තුන්වෙනි අහිතකර බලපෑම තමයි දුවේ පුතේ සුත්‍ර ජීවි වර්ධනයට බාධා ඇති වෙන. මේක අර පළවෙනි කර සම්බන්ධයි. සුත්‍ර ජීවීන්ට හුස්ම ගන්න බැරි නම් ඉතින් වර්ධනය වෙන්නත් බෑනේ. හුස්ම ගන්න වාතය නැති වෙනවා කියන වර්ධනයටත් බාධාවක් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඊළඟට මේ පසේ කාබන ද්‍රව්‍ය ජීර්ණ හැකියාව අඩුයි. ඒකට හේතුව තමයි සුත්‍ර ජීවිනුත් නැහැ, වාතයත් නැහැ. සුත්‍ර ජීවිනුත් නැත්නම් පාංශු වාතයත් නැත්නම් නැකෙන අඩුයි නම් කාබන් ද්‍රව ජීර්ණ වීම හැකියාව කොහොමත් අඩුයි. ඊළඟ අහිතකර බලපෑම තමයි පසට ජලය අවශෝෂණය වීම අඩුයි. ඇයි? ක්ෂුද්‍ර අවකාශත් නැති වෙලා ගිහින් මහා අවකාශත් නැති වෙලා ගිහින් ඒකේ ප්‍රතිවිපාකයක් ලෙස ජලය උරා ගැනීම අනිවාර්යෙන් අඩුයි. ජල වහනයත් දුර්වලයි. ඇයි? පස තද වෙලා තියෙනවා කියන්නේ ජල වහනයක් දුර්වල වෙනවා අනිවාර්යෙන්. ඊළඟ එක තමයි බිම් සැකසීමේ කටයුතු අපහසු. බිම් සැකසන්න අමාරුයි. පිරිමි දරුවෝ ඉන්නව නම් ඔය ඔබ 2-wheel නැත්තම් රෝද දෙකේ ට්‍රැක්ටර් වලින් කුඹුරු හාලා ඇති. ඔය කුඹුරු වල තියෙන කමත් ලියද්ද කියලා එකක් දැන් ඔබ දන්නවද දන්නේ නැහැ. මොකද දැන් මේ සංයුක්ත අස්වන් නෙලණයාවපු වෙලාවේ කමත් ලියද්ද කියන එකත් නැති වෙලා ගිහින් තියෙන්නේ. මෙන්න මේ වගේ කමත් ලියද්ද තමයි කොළපාගෙන උඩ බොහොම තද වෙන තැන. මෙතන හාන්න ගියාම අපි 3-4 වරක් රොටවේටරේ නගුල්තර බුරුල් වෙන නගුල්තර නැවත තද කරන්න වෙනවා. මක්නිසාද මේ බිම ඒ තරම් තදයි. එතකොට බිම් සැකස් කිරීමට හරි අමාරුයි පසක් තද වුණාම. ඒ තමයි පසෙහි තද බව නිසා හායනීය සිදුවෙන හැටි පසේ නිෂ්පාදන හැකියාව අඩු වන හැටි. ඊළඟට ආම්ලික හෝ ක්ෂාරීය වීම. දැන් මේක අපි කතා කළානේ ආම්ලික වෙන්නේ කොහොමද? ආම්ලික බව නැති කරගන්නේ කොහොමද? ආම්ලික භවයේ ඵල විපාක මොනවාද? බාෂ්මික වෙන්නේ කොහොමද? බාෂ්මික බව නැති කරගන්නේ කොහොමද? බාෂ්මික බව පසක තියෙන ඵල විපාක මොනවාද කියලා අපි දැන් කතා කරලා තියෙනවා. මේ වෙනකොට ඔන්න මේ දෙවෙනි එක අපි කතා කරලා ඉවරයි. නැවතත් ඔබට පුළුවන් ඒක අපි 53 වෙනි පිටුව බලන්න ඔබට බලා ගන්න පුළුවන්. ඊළඟට පාංශුකාදනය. මෙන්න මේක පුතේ පසක් හායනය වෙන්න තියෙන ප්‍රධානම සාධක තමයි පාංශුකාදනය. පාංශුකාදනය කියලා කියන්නේ යම් ස්ථානයක පිහිටි පස් අංශු හෝ සමූහන පාසු දේහයෙන් වෙන් වී ප්‍රවාහණය වී වෙනස් ස්ථානයක තැන්පත් වීමේ ක්‍රියාවලියට කියනවා පාංශුකාදනය කියලා. මම ආයෙත් කියන්නම්. යම් ස්ථානයක පිහිටි පාංශු ස්කන්ධයක් හෝ පස් අංශු පාසු දේහයෙන් වෙන් වී වෙනස් ස්ථානයකට ගසාගෙන ගිහින් ප්‍රවාහණය වෙලා තැන්පත් වීමේ ක්‍රියාවලියට කියනවා පාංශු කාදනය කියලා. මේ අර්ධදැක්වීමේ ඇතුළෙම පාංශු කාදනයේ අවස්ථා තුන තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි දුවේ පුතේ පාංශු දේහයෙන් පස් අංශු හා සමූහන වෙන්වීම. මේක තමයි පළවෙනි කාරණේ. පාංශු දේහයෙන් පස් අංශු හා සමූහන වෙන්වීම. දෙවැනියට කියනවා වෙන් වූ පස් අංශු හා සමූහන පාංශු දේහයේ ගසාගෙන යාම. තුන්වැනි එකට කියනවා එහෙම ගසාගෙන යන ඒවා වෙනස් ස්ථානයක තැන්පත් වීම. ඒක තමයි. එතකොට ඊට පස්සේ අපි බලමු නම් මේ පාංශු කාදනය වෙන කාරක නැත්තම් පාංශු කාදනය බලපාන සාධක මොනවද? පාංශු කාදන කාරක. ඒ කියන්නේ පාංශු කාදනයට හේතු වන සාධක. පළවෙනි කීපයක් තියෙනවා වර්ෂා ජලය, සුළඟ, මූදුරල හා ගංගාරල, මිනිසුන්ගේ හා සතුන්ගේ ක්‍රියාකාරකම්. එහෙම ගත්තාම දුවේ පුතේ පළවෙනි එක බලමු අපි වර්ෂා ජලය. ඔබ දන්නවා වහිනකොට වර්ෂා ජලය තමයි ප්‍රබලම සාධකය. පස්ස බුස් බිම් වලට වැහුවහම ගලා යන ජලයේ වේගය වැඩි නිසා පාංශු කාදනයක් සිද්ධ වෙනවා. දෙවෙනි එක මිනිසුන් හා සතුන්ගේ ක්‍රියාකාරකම්. දැන් අපි දන්නවා මිනිස්සු කැලෑලි කරනවා, එක එක දේවල් වලට පස භාවිතා කරනවා, නුසුසු වගාවම් කරනවා, ඊළඟට පස බුරුල් කරනවා, සීසානවා, පාරවල් කපනවා, මෙන්න මේ වගේ ඒවා. ඒ වගේම සතුනුත් පස මතු පිටින් එහා මෙහා යනවා. මේකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ පාංශු කාදනයේ වේගවත් වෙන එක තමයි අවසානයේ අපිට අත්දකින්න ලැබෙන්නේ. තුන්වැනි එක වේගවත් සුළඟ. සාමාන්‍යයෙන් ජූලි අගෝස්තු විතර මාසවල වියලි කලාපේ සුළඟත් එක්ක ලාවට යාන්තමට පාංශු කාදනයක් කරනවා. දූවිලි කියලා එන්නේ ඒවා තමයි. නමුත් සාමාන්‍ය කාන්තාර ප්‍රදේශවල තමයි මේ පාංශු කාදනය බහුලව දකින්න ලැබෙන්නේ. අපේ රටවල ඉතන තරම්ම විශාල ලෙස සුළං කාදනයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ සුළඟේ වේගය නිසා පස් අංශු ගහගෙන යන එක තමයි සුළං කාදනය කියන්නේ. ඊළඟට මූදුරල හා ගංගාරල ඔබ දන්නවා මූදාවට මූදුරල නිසා මූදු කාදනය වෙවි පස මූදට දියබත් වෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. වෙනදා මූදේ සිට මීටර 100ක් විතර මෙහැන් තිබ්බ රේල් පාර ටික කාලයක් ගියාම මූද ආයිනට මැවෙනවා. ඒකට හේතුව රේල් පාර ගමන් කරලා නැහැ. පස තමයි සෝදාගෙන ගිහිල්ලා තියෙන්නේ. මොනවද මේ පාංශු කාදනයේ අහිතකර ඵල? එකක් තමයි වගා කරන්න සුදු පාංශු ස්තරයේ ඝනකම අඩු වෙනවා. දෙවෙනි එක තමයි පෝෂක ඌණතාවලට වගාවන් ගොදුරු වෙනවා. මොකද හොදාගෙන ගිහිල්ලානේ. තුන්වෙනි එක තමයි මූල මණ්ඩලයේ වටාපස්තික හොදාගෙන ගිහිල්ලා ශාක ඇද වැටෙනවා. හතරවෙනි අහිතකර ප්‍රතිඵලය තමයි කුෂ්කාර්මික දවල වටිනාකම අඩු වෙනවා. මොකද ඇගිලි හැරිලා, වලවල් හැරිලා, වලවල් හැරිලා හොඳ පස හොදාගෙන ගියාම මේ ඉඩමට තියෙන වටිනාකම ඊටම අඩු වෙනවා. ඊළඟට මේ ඊළඟ අවාසිය තමයි මේ ගලා යන මේ පස් වතුරින් ගසාගෙන යන පස් ජලාශ වල අඩියේ තැම්පත් වෙලා ඒ ජලාශ වල ගැඹුරු අඩු වෙනවා. ගැඹුරු අඩු වීම හේතු කොටගෙන ගංගා වල පතුල තැම්පත් වෙලා ගැඹුරු අඩු වීම හේතු කොට ගං වතුර ප්‍රවාහ ඇති වීමේ හැකියාවක් තියෙනවා. හරි. දුවේ පුතේ අපි ඊළඟට බලනවා පාංශු කාදනය සිදුවන ආකාර. ඒ කියන්නේ කොයි කොයි විදිහටද පාංශු කාදනය වෙන්නේ? පළවෙනි එක කියන විසිරි කාදනය. වැහි බින්දු පුතේ පොළොව මතට වැටුනහම අර ඒ වැහි බින්දුවේ ප්‍රවේගය නිසා නැත්නම් වැහි බින්දුවේ තියෙන ශක්තිය නිසා පොළොවේ තියෙන පස් අංශු බුරුල් වෙලා විසිරෙනවා. අන්න ඒ කාදනයට කියනවා විසිරි කාදනය කියලා. ස්ප්ලෑෂ් ඉරෝෂන් කියලා කියන විසිරෙනවා. දැන් අපේ හිටපු වැඩි කොටාරි දැන් ටෝච් එකක් ගැහුවාම දැන් වතුර මේ බින්දුවකට අර ලස්සනට මේ ආලෝකය විසිරිලා යන්නේ. අන්න ඒ වගේ පස්සන්සුත් විසිරලා ගිහිල්ලා විසිරි කාදනය ඇති වෙනවා. දෙවෙනික තමයි ස්තරීය කාදනය. මෙන්න මේ විසිරි කාදනය ඇති වුනහම ඒ බුරුල්ලන පස් හේදිලා හේදිලා ගිහිල්ලා තුනී පස් ස්තරයක් සේදී යාම තමයි ස්තරීය කාදනය කියලා කියන්නේ. තුන්වෙනි එක ඇලි කාදනය. අපි අපේ ක්ෂේත්‍රය ගත්තාම පුතේ පොඩ්ඩක් ඕනම ක්ෂේත්‍රයක බෑවුමක් තියෙනවා. පොඩි හරි බෑවුමක් තියෙනවා. මේ බෑවුම දෙසර ජලය ගලනකොට ඒ බෑවුම හරහා පාංශු කාදනය වෙලා කුඩා ඇලි නිර්මාණය වෙනවා. අන්න එවැනි කාදනයක කියන අපි ඇලි කාදනය කියන. ඊළඟට ඇගිලි කාදනය. ඇගිලි කාදනය කියලා කියන්නේ දුවේ පුතේ මේ ඇලි කාදනය දිගින් දිගටම සිදු වෙනකොට ඒකේ ඉවුරු කැඩිලා ගැඹුර වැඩි වෙලා විශාල වශයෙන් ඇගිලිනි අගල් නිර්මාණය වෙනවා. මේ අගල් නිර්මාණය වෙන කාදනයට කියනවා අපි ඇගිලි කාදනය නැත්නම් අගල් කාදනය කියලා. අගල් කාදනය දක්වා පස පරිවර්තන වුණාම ඉන්පස්සේ ඒකේ භෝගවගා කිරීමත් අමාරුයි. පස පුනරුත්ථාපනය කිරීමත් අමාරුයි. ඊළඟට දියපහර කාදනය. මේක ගංගා ඇලදොල ඉවුරු වල තමයි තියෙන්නේ. ඉවුරු දෙපැත්ත හොදාන ගිහිල්ලා වෙනතැනකට පස් ප්‍රවාහණය වෙනවා. ඇලදොල ගංගා ආදී ඉවුරු සහ පතුල සේදියාමෙන් තමයි මේ දියපහර කාදනය සිද්ධ වෙන්නේ. ඉතින් දුවේ පුතේ ඊළඟට අපි යනවා. එහෙනම් මෙහෙම කියලා අපිට බේරිලා ඉන්න බෑ. මේ පස මොනව කරලා හරි නැවත යථාතත්වයට ගේන්නට ඕනේ. දැන් පස පුනරුත්ථාපන. පුනරුත්ථාපන කියන්නේ මොකද්ද පුතේ? හායනයට ලක් වූ පසක් නැවත භෝග වගාවට සුදුසු ලෙසපත් කිරීමට කියනවා. මොකක් කියලාද? පාංශු පුනරුත්ථාපනය කියලා. පුනරුත්ථාපනය කරන්න කාරණු කීපයක් අපි බලපන. පළවෙනි එක තමයි පාංශු කාදිනේ අවම කරන්නට ඕන. පළවෙනි එක පාංශු කාදිනේ අවම කිරීම. දෙවෙනි එක පසෙහි හීන වූ භෞතික රසායනික ජෛව ලක්ෂණ නැවත ලබා දීම. කොහොමද පාංශු කාදිනේ අපි අවම කරන්නේ? එකක් තමයි පස්සසු වෙන් වෙන එක නවත්තනවා. දෙවෙනි එක තමයි පස්සංසු ප්‍රවාහණය වෙන එක නවත්තනවා. තැම්පත් වීම නවත්තන්න ඕනේ. ඒක කොහේ හරි තැම්පත් වෙන එක හොඳයි මෝදරයන් නැතුව. එතකොට වෙන්වීම නතර කරනවා. පස්සංසු පාංශු දෙහෙන් වෙන්වීම නතර කරනවා. ප්‍රවාහණය වීම නතර කරනවා. එතකොට කොහොමද වෙන්වීම නතර කරන්නේ? එකක් තමයි වේගයෙන් වැහි බිඳු පොළොවට වැටෙන එක නවත්තනවා. එතකොට ඒ පොළොව ඉක්මනින් වහ ගන්න බෝග හදනවා. වට්ටක්ක බතල වගේ වැල් ගිහිල්ලා වේගයෙන් පොළොව වහ ගන්න බෝග හදනවා. එතකොට වෙන්නේ ඍජුවම වැහි බිඳි පොළොව වහ ගැටෙන්නේ නැහැ. දෙවෙනි එක තමයි ආවරණ බෝග වගා කරනවා. පියුරේරියා, පියුබසෙන්තස්, කැලපගෝනියම්, ඊළඟට මෙෆියුරේරියා, ස්ටයිලෝසෙන්තස් මේ වගේ ශාක ආවරණ බෝග ලෙස වගා කරනවා බෝග වගාවට යටින්. එතකොට පොළොව හා ඍජුවම ජලයේ ගැටෙන්නේ නැති වෙනවා. ඊළඟට වසුන් යොදනවා. ශාක පිදුරු, පොල්ලතු, පොලිතීන් වගේ දේවල් පසව වසල දැම්මහම, වහලා දැම්මහම ඍජුව පොළොව හා ජලයේ ගැටීම නවත්තන්නට පුළුවන්. ඊළඟ වල්පැල පාලනය කරනකොටත් වල්පැලවල වායව කොටස විතරක් කපලා දානවා. අනිත් කොටස ඉතුරු වෙනවා තියවගාවේදී. මානවල වායව කොටස විතරක් කපලා ඉතුරු කොටස ඉතුරු කරනවා පාංශු කාදනය වළක්වා ගැනීම සඳහා. ඊළඟට දෙවෙනි කරුණ සුසු බිම් සැකසීමේ ක්‍රම යොදා ගැනීම. ඒ කියන්නේ අර මුත්තටම සියලු දේවල් පළවෙනි හියහනවා, දෙහියහනවා, කැඩපොඩි කරනවා, පෝරු ගන්නවා වගේ සාම්ප්‍රදායික තැනට නොගෙයි. මම මීට පෙරත් ඔබට සඳහන් කළා ශුන්‍ය බිම් සැකසීම්, අවම් බිම් සැකසීම් වාගේ ගැළපෙන අලුත් අලුත් බිම් සැකසීම් ක්‍රමවලට යන එක තමයි ඉතාම වැදගත්. ඊළඟ එක තමයි සුළං බාධක යොදා ගැනීම. සුළඟින් කාදනය වෙනවා නම් අපිට පුළුවන් සුළං බාධක පාවිච්චි කරන්න. ඊළඟට දෙවෙනි කරුණ තමයි ප්‍රවාහණය නතර කරගන්න. කොහොමද ප්‍රවාහණය නතර කරගන්නේ? දුවේ පුතේ ඉස්සලම ප්‍රවාහණය නතර කරගන්න තියෙන පළවෙනිම වැඩේ තමයි පස ඇතුළට ජලය කාන්දු වීම වැඩි කරන්නට ඕන. පස ඇතුළට ජලය කාන්දු වීම වැඩි කරන්නට හොඳම දේ තමයි මොකද්ද? පුනරුත්ථාපන භෝග වගා කරන්නට ඕන. එතකොට මේ සැවැන්දරා, ගෝතමාලා වගේ භෝග වගා කරුවාම ඒවා බාධක හැටියට ක්‍රියාත්මක වෙලා පස තුළට ජලය ඇතුල් වෙනවා. පාංශු ව්‍යුහය දියුණු කිරීම. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. මේ හරහා පස ඇතුළට ජලය කාන්දු වීම වැඩි කරන්නට පුළුවන්. තවත් එකක් කරන්න පුළුවන්, මතු පිටින් ජලය ගලා යන වේගය අඩු කරන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්? සමෝච්ච රේඛාවට සීසාන්න පුළුවන්. සමෝච්ච රේඛා ක්‍රමයට වගා කරන්නට පුළුවන්. භෞතික භූමි වර්ගීකරණය කරන්නට පුළුවන්. සුසු භෝග රටා අනුගමනය කරන්න පුළුවන්. සමෝච්ච රේඛා ආකාරයට වැටි දාන්න පුළුවන්. හෙල්මල සකස් කරන්න පුළුවන්. සමෝච්ච කාණුව දාන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩාක් ක්‍රම සහ විදි අපි පාවිච්චි කරනවා. මොකටද දුවේ පුතේ? මෙන්න මේ පසේ පුනරුත්ථාපනය කිරීම සඳහා. පංස පුනරුත්ථාපනය කිරීම සඳහා කාදනය අවම කර ගැනීමට. ඊළඟට තව පුළුවන් දෙවැටි ක්‍රමය, නැත්නම් සෝල්ට් කියන ක්‍රමය අපිට අනුගමනය කරන්න පුළුවන්. ඊට පස්සේ කාණු වැඩිපුර වගේම ජල ඉවත් කරන කාණු තුල කාදනය අඩු කරන්න පුළුවන්. කුට්ටි කාණු, නෙත්ති කාණු හදන්නට පුළුවන්. කුට්ටි කාණු, නෙත්ති කාණු අපිට හදන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ, ඔබ ඔබේ 10 කුසිය ආහාර තාක්ෂණයේ පෙළ පොතේ 57 සහ 58 කියන පිටු පෙරලා ගන්න. මෙන්න මේ පිටු දෙකේ තියෙන රූප සටහන් ටිකක් දුවේ පුතේ මේව බලන්න. මේ වගේ තියෙනවා ගල් වැටි තියෙනවා, දෙවැටි ක්‍රමය තියෙනවා, තනකොළ වැටි තියෙනවා, ස්කුට්ටිකාණු තියෙනවා, හෙල් මළු වගාව කරපු මේ රූප සටහන් රාශියක් තියෙනවා ඔබට බලන්න. මේ මොකද මේ අපේ ප්‍රදේශයේ මේ වගේ රූප සටහන් දකින්න ලැබෙන්නේ. මේ මේ වගේ පාංශු සංරක්ෂණ ක්‍රම අපිට මැදරට සහ උඩරට තමයි බහුල ලෙස දකින්න හම්බෙන්නේ. ඒ නිසා දරුවනේ, අද අපි පස කියන පාඩම අද මෙතනින් අවසන් කරනවා. පුතේ මේ පාඩම අවසානයේ අභ්‍යාස මාලාවක් තියෙනවා. මේ අභ්‍යාස මාලාව ඔබ කරන්න කරලා මම අර වෙනදා කිව්ව වගේ ඔබගේ ගුරුතුමාට හෝ ගුරුතුමියට ඒක පෙන්වන්න. ඒ වගේම මේක නැවත නැවත පුළුවන් නම් රෙකෝඩ් පටිගත කරගෙන අහන්න. ඒත් එක්කම ඊළඟ දවසේ අපි ඊළඟ අපේ පාඩම භෝග වර්ගීකරණය කියන පාඩම කරන්නේ. ඒකට ඔබ නැවතත් මේ පොතත් අරගෙන ලියා ගන්න අවශ්‍ය නම් කොළ පෑන් සහය අවශ්‍ය දේවල් තරම් පාඩමට සහභාගී වෙන්න. එසේනම් පුතේ, අදට මම නවතින්නම්. ඔබට ආයුබෝවන්.